අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ පවත්වනු ලබන රුහුණු ගුරුගෙදර වැඩසටහන යටතේ අද දවසට අපට නියමිත වෙලා තියෙන්නේ ඉතිහාසය විෂය පිළිබඳව සාකච්ඡා කරන්න. අපි අහගෙන ඉන්න අපේ දරුවෝ වෙනුවෙන් මං අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 10 ශ්‍රේණියේ 4 වෙන පාඩම වන අපේ පැරණි සමාජය කියන පාඩම යටතේ ලංකාවේ පැරණි සමාජය තුළ තිබුණු වෙනත් ආගම් පිළිබඳව. අපිව අහගෙන ඉඳපු අපේ දුවාදරුව දන්නවා මේ පාඩම් කොටසේ දී අප සාකච්ඡා කරන මූලික කරුණුවලට අදාළව පහුගිය කොටස් අපි මීට ඉහතදී විවිධ වැඩසටහන්වලදී සාකච්ඡා කරලා තියෙනවා. ඒ අනුව ගියවර අපේ පාඩමේදී අපි සාකච්ඡා කළා ලංකාවේ පැරණි සමාජයේ කොහොමද බුදුදහම ක්‍රියාත්මක වුණේ, කොහොමද බුදුදහම තිබුණේ කියලා. යනුව එහි දිගුවක් විදියට මම අද අපේ ආදරණීය දරුවොත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපේ පැරණි සමාජය තුළ බුදුදහමට අමතරව ක්‍රියාත්මක වෙච්ච වෙනත් ආගම් මොනවද? සහ ඒ ආගම් අපේ පැරණි සමාජය තුළ කොහොමද පැවතුනේ? සහ ඒ ආගම් අපේ බෞද්ධ ආගමත් එක්ක කොහොමද ගැටලුවක් නොවි පැවතුනේ? මගේ ආදරණීය දරුවනේ, එදා ලාංකීය පැරණි සමාජය තුළ තිබුණු ප්‍රධානම ආගම තමයි බුදුදහම. නමුත් මගේ ආදරණීය දරුණේ, බුදුදහමට අමතරව ලාංකීය සමාජය තුළ තවත් විවිධ ආගම් ක්‍රියාත්මක වෙලා තියෙනවා. විශේෂයෙන්ම හින්දු ආගම, ඒ වගේම කතෝලික ආගම, ඒ වගේම ඉස්ලාම් ආගම වගේ විවිධ ආගම් අපේ පැරණි සමාජය තුළ ක්‍රියාත්මක වෙලා තියෙනවා. මගේ ආදරණීය දරුවනේ, මහාවංශ කතුවරයා පණ්ඩුකාභය රාජ්‍ය සමය පිළිබඳව විස්තර කරද්දී උන්වහන්සේ සඳහන් කරනවා ලංකාවේ පැරණි සමාජයේ ජීවත් වෙච්ච බ්‍රාහ්මණ කියන ජන කොටසක් පිළිබඳව. මගේ ආදරණීය දරුවෝ දන්නවා බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ පුතේ හින්දු ආගමිකයෝ. ඒ කියන්නේ එහෙනම් ලංකාව තුල බුදුදහම එන්නත් කලින් ඇතැම් විට මේ හින්දු ආගම ලාංකීය සමාජය තුල මුල් බැහැගෙන පැවතිලා තියෙනවා. ඒ වගේම පුතේ මේක හොඳටම සනාථ කරගන්නත් අපිට පුළුවන් මහාවංශ කතුවරයාණන් වහන්සේ මහානාම හිමියෝ සඳහන් කරනවා සොත්තිශාලා සහ සිවිකාශාලා කියන ගොඩනැගිලි විශේෂ දෙකක් පිළිබඳව. සොත්තිශාලා සහ සිවිකාශාලා කියලා ගොඩනැගිලි දෙකක් පිළිබඳව සඳහන් කළා තියෙනවා. මහාවංශ ටීකාව වන වංසත්තප්ප කාසිනිය කියන ග්‍රන්ථේ සඳහන් වෙනවා සොත්තිශාලාවක් කියන්නේ මොකක්ද, සිවිකාශාලාවක් කියන්නේ මොකක්ද. එයනුව මහාවංශ ටීකාව වන වංසත්තප්ප කාසිනිය කියනවා ශොත්තිශාලාවක් කියලා කියන්නේ බ්‍රාහ්මණයෝ තමන්ගේ වේද කටයුතු පිළිබඳව හැදෑරීම් කරපු ස්ථානය. එවාගේම සිවිකාශාලාවක් කියල කිව්වේ ශිවලිංගය තැන්පත් කරන ලද ස්ථානය. මේ වේද හැදෑරීම ඒවාගේම ශිවලිංගය වන්දනාමාන කිරීම අයිතිවෙන්නේ මගේ ආදරණීය දරුවනේ හින්දු ආගමිකයන්ට. අදටත් ශිවලිංගයට වන්දනාමාන කිරීම හින්දු ආගමිකයන් අතර අපට බිහිවින්ම දැකගන්න පුළුවන්. අද වගේම එදා සමාජය තුලත් මේ ශිවලිංග වන්දනය හින්දුන් අතර ජනප්‍රිය වෙලා තියෙනවා. මේ කියන කාරණාවන් අනුව අපට හොඳටම පැහැදිලි වෙනවා පුතේ, ලාංකීය පැරණි සමාජය තුල හින්දු ආගමත් ප්‍රධාන ආගමක් විදියට තිබිලා තියෙනවා. මේකට හේතුවක් තියෙනවා පුතේ. මේ හින්දු ආගම ලංකාවට එන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. මේ හින්දු ආගම මගේ ආදරණීය දරුවෝ දන්නවා මුල් බැහැගෙන තියෙන්නේ දකුණු ඉන්දියාවේ. දකුණු ඉන්දියාව කියලා කියන්නේ ලංකාවට ආසන්නයේ පිහිටි ප්‍රදේශයක්. එතකොට මේ එදා දකුණු ඉන්දියාවත් ලංකාවත් අතර වෙළඳාම් ඇතුළු විවිධ සම්බන්ධතා තිබිලා තියෙනවා. අන්නේ තිබුණු සම්බන්ධතාවල ප්‍රතිඵලයක් විදියට මේ හින්දු ආගම ලංකාවට ඇවිල්ලා ලංකාව තුල ව්‍යාප්ත වන්නට ඇති කියලා අපිට පුතේ නිගමනය කරන්නට පුළුවන්. පැරණි ශිලාලේඛනවල අපිට සඳහන් වෙනෝ පුතේ දමෙඩ කියලා වචනයක්. දමෙඩ කියලා වචනයක්. මේ වචනේ තේරුම තමයි ද්‍රවිඩ කියන එක. ද්‍රවිඩ කියන එක. එතකොට පුතේ එදා දකුණු ඉන්දියාවේ වාසය කළේ ද්‍රවිඩයෝ. ද්‍රවිඩ ජනතාව. ඒ ද්‍රවිඩ ජනතාව වෙළඳ සම්බන්ධතා ඇතුළු විවිධ සම්බන්ධතා ලංකාවත් එක්ක පවත්වලා තියෙනවා. ඔවුන් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ ආපු අයගෙන් ලංකාව තුල හින්දු ආගම ව්‍යාප්ත වුණා කියන එක අපිට හොඳින්ම පිළිගන්නට පුළුවන්. විශේෂයෙන්ම පුතේ ලංකාවේ ප්‍රධාන වරායන් විශේෂයෙන්ම දකුණු ඉන්දියාවට ආසන්නේ ලංකාවේ පිහිටි ප්‍රධාන වරායන් වන විශේෂයෙන්ම මාතොට වගේ වරායන් ආශ්‍රිතව මේ හින්දු ආගම අදහන ද්‍රවිඩ ජනතාව විශාල වශයෙන් වාසය කරපු බව මූලාශ්‍රගත තොරතුරු වලින් අනාවරණය වෙනවා. අනෙක් අතට පුතේ ඒ ආපු හින්දු ආගමිකයන් මං අර කලින් සඳහන් කරපු වරායන් ආශ්‍රිතව ඔවුන්ගේ පුද පූජා පවත්වන්නට කෝවිල් ගොඩනගලා තිනෝ. නිදසුණක් විදියට පුතේ අපිට සඳහන් කරන්නට පුළුවන් ත්‍රිකුණා මලයේවත් ගෝකන්න තිත්ත වරාය ආසන්නේ පිහිටල තියෙන කොන්නේශ්වරම් කෝවිල. ඒ වගේම පුතේ මාතොට වරාය ආශ්‍රිතව පිහිටල තියෙන තිරුකේතීශ්වරම් කෝවිල අපිට මේවට නිදසුන් විදියට දක්වන්නට පුළුවන්. ඒ අනුව පුතේ මේ කියපු කරුණු කාරණා සියල්ල තුලින්ම අපට හොඳින් වටහා ගන්නට පුළුවන් ලාංකීය පැරණි සමාජය ඇතුලේ හින්දු ආගම මුල් බැහැගෙන තිබුණු බව. ඇතැම් විට බුදුදහම පැමිණෙන්නත් පෙර මේ හින්දු ආගම ලංකාවේ තිබුණු බව අපිට මහාවංශය ඇතුළු ඇතැම් මූලාශ්‍රවල එන තොරතුරු වලින් අපිට පැහැදිලි වෙනවා. ඒවාගේම පුතේ තවත් පසුකාලීනව වෙන්නට විශේෂයෙන්ම අනුරාධපුර රාජධානියෙන් පස්සේ එළඹෙන පොළොන්නරු රාජධානි යුගය වගේ වෙනකොට ලංකාවේ රජරට ප්‍රදේශයේ විශාල වශයෙන් හින්දු ආගමිකයෝ ජීවත් වෙච්ච බවට අපිට මූලාශ්‍රගත තොරතුරු වලින් අනාවරණය කරගන්නට පුළුවන්. පොළොන්නරු යුගයට අදාළව ඉදුණු ශිව දේවාල අපිට අදටත් පොළොන්නරුවේ දැකගන්නට පුළුවන්. මගේ ආදරණීය දරුවොත් එක්ක මම දැන් සාකච්ඡා කරා ලංකාවේ පැරණි සමාජය තුළ තිබුණු ප්‍රධාන ආගමක් වුණු හින්දු ආගම පිළිබඳව. මගේ ආදරණීය දරුවනේ, ලංකාවත් විවිධ රටවලුත් අතර තිබුණු වෙළඳ සම්බන්ධතාවල ප්‍රතිඵලයක් විදිහට ලංකාවට තවත් විවිධ ආගම් පැමිණිලා තියෙනවා. නිදසුනක් විදිහට පුතේ අපිට කතෝලික ආගම, එහෙම නැත්නම් ක්‍රිස්තියානි ආගම හඳුන්වලා දෙන්නට පුළුවන්. අනුරාධපුරයෙන් පුතේ හොයාගෙන තියෙනවා කුරුසයක් සහිත යම් ශෛලමය පුවරුවක්. ඉතිහාසඥෝ කියනවා මේ කුරුසය සහිත මේ ශෛලමය පුවරුව කතෝලික නිකායකට අයිති පුවරුවක් කියලා. ඉතිහාසඥෝ මේ පිළිබඳව තවදුරටත් විස්තර කරමින් කියනවා මේක නෙස්ටෝරියානු කියන කතෝලික නිකායට අයිති මූලාශ්‍රයක් බව ඉතිහාසඥෝ මතයක් පළ කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මගේ ආදරණීය දරුවනේ, අපි අර ඉහතින් සඳහන් කරා වගේ ලංකාව කියලා කියන්නේ ඉතාමත්ම ජනප්‍රිය වෙළඳ මධ්‍යස්ථානයක්. මේ වෙළඳ මධ්‍යස්ථානයට විවිධ රටවලින් විවිධ පිරිස් පැමිණිලා තියෙනවා. අන්නේ ආපු පිරිස් වලින් තමයි මේ ආගම් ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ ජීවත් වෙච්ච කොස්මස් කියන දේශාටකයා කියනවා එදා ලංකාවට පර්සියානු වෙළඳුන් පවා පැමිණලා තියෙනවා. අර මං කලින් කතා කරපු පුතේ නෙස්ටෝරියානු නිකායට අයත් අර කුරුසය අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් හම්බෙන ඉතිහාසඥයෝ කියනවා මේක ලංකාවේ පිහිටුවන්නට ඇත්තේ පෘතුගීසි ජාතිකයන් විසින් කියලා මතයක් පළ කරලා තියෙනවා. නමුත් ඒක හම්බෙලා තියෙන්නේ පුතේ අපිට අනුරාධපුර ප්‍රදේශයෙන්. මගේ ආදරණීය දරුවන්ට ඉතිහාසය රචනාමය ප්‍රශ්න පත්‍රයේදී ඔබට 10 වසර සහ 11 වසර ඔබට නියමිත පාඩම් කොටස් වලින් ඔබට පීන්තූර 2ක් ඇසුරෙන් පිළිතුරු සපයන්නට වෙනවා. එතකොට ඒ පින්තූර 2ට ඇතැම් විට මේ නෙස්ටෝරියානු නිකායට අයත් මේ කුරුසය දැක්වෙන පින්තූරයත් එන්න බැරි කමක් නැහැ. එතකොට අහන්න පුළුවන් මේක මොන ආගමිකයන්ට අයත් එකක්ද, මේක මොන ආගමේ මොන නිකායට අයත් එකක්ද, මේක හම්බෙන්නේ කොහෙන්ද, විද්වතුන්ගේ මතය අනුව මේක පිහිටවල තියෙන්නේ කවුරුන්ද, ඒ වගේ ප්‍රශ්නයක් අපිට එන්නත් පුළුවන්. යනුව පුතේ අපි මේ කතාවෙන් පැහැදිලි කරගත්තා ලංකාවේ එදා පැරණි සමාජයේ ඇතුලේ කතෝලික දහමත් යම් ආකාරයකට ව්‍යාප්තව පැවතිලා තියෙනවා. ඒ වගේම මගේ ආදරණීය දරුවනේ කතෝලික ආගමට අමතරව ලෝකේ ප්‍රධාන ආගමක් වෙච්ච ඉස්ලාම් ආගමත් ලාංකීය පැරණි සමාජයේ ඇතුලේ මුල් බැහැගෙන තියෙන්නට ඇති බව ඉතිහාසඥයෝ වර්තමානයේ වන විට හොයාගෙන තියෙනවා. පුතේ, මේ ඉස්ලාම් ආගමේ උපත අරාබිකරය ආශ්‍රයෙන් සිදුවෙනවා. අපි දන්නවා මුල් කාලයේ ඉඳලම අරාබි ජාතිකයන් සහ ලංකාව අතර වෙළඳ සම්බන්ධතා පවත්වලා තියෙනවා. අන්නේ පවත්වපු වෙළඳ සම්බන්ධතාවල ප්‍රතිඵලයක් විදියට ලංකාවට ආපු ගියපු අරාබි ජාතිකයන්ගෙන් ලංකාවට ඉස්ලාම් ධර්මය එන්නට ඇතැයි ඉතිහාසඥයන්ගේ මතය වෙලා තියෙනවා. ආදරණීය දරුවනේ, පැරණිතම අරාබි භූගෝල විද්‍යා ග්‍රන්ථයක් වන කිතබ් අල් මස්ලික්වාල් මමාලික් කියන කෘතියේ ලංකාව හඳුන්වලා තියෙනවා පුතේ එදා සරන්ඩිප් කියන වචනින්. ඇතැම් තැන්වල සෙරෙන්ඩිප් කියලත් මේ වචනය පාවිච්චි වෙනවා. එතකොට පුතේ සරන්ඩිප් එහෙම නැත්තම් සෙරෙන්ඩිප් කියලා එදා අරාබි ජාතිකයෝ හඳුන්වලා තියෙන්නේ ලංකාව. ඒ වගේම මගේ ආදරණීය දරුවනේ, ක්‍රිස්තු වර්ෂ 845 වගේ වෙනකොට ලංකාවත් අරාබි ජාතිකයන් අතරත් ඉතා සුහද වෙළඳ සම්බන්ධතා ගොඩනැගිච්ච බව අපට හොඳටම පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම පුතේ, කෝට්ටේ පසුකාලීනව කෝට්ටේ රාජධානි යුගය වගේ වෙනකොට ලංකාව තුල විශාල ප්‍රමාණයක ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජනතාව ජීවත් වෙච්ච බවට අපිට මූලාශ්‍රගත තොරතුරු වලින් අනාවරණය කරගන්නට පුළුවන්. අනෙක් අතට පුතේ, අපිට ඇතැම් මූලාශ්‍ර පරිශීලනය කරද්දී මේ ඉස්ලාම් ආගමේ ලාංකීය ගමනය මෑතකාලීනවම සිද්ධ වුණා කියලා කියන්නත් බෑ. සමහර මූලාශ්‍රවල සඳහන් වෙනවා පුතේ, ලංකාවෙන් එහෙම නැත්තම් ඉස්ලාම් ජාතිකයෝ ඉස්ලාම් ආගමිකයෝ ලංකාව හැඳින්වුවේ සරන්ඩිප් කියලානේ. මෙන්න මේ සරන්ඩිප් දේශයෙන් මහම්මුත්තුමා කියලා කියන්නේ පුතේ ඉස්ලාම් ආගමේ නිර්මාතෘවරයා. මහම්මුත්තුමා ජීවමානව ඉන්න කාලෙදී සරන්ඩිප් දේශයෙන් ඉස්ලාම් ආගම කියන්නේ මොකක්ද කියලා හරිහටි දැනගන්න කණ්ඩායමක් අරාබි දේශයට ගියපු බව මූලාශ්‍රවල සඳහන් කරලා තියෙනවා. ඒ අනුව අපිට පැහැදිලි කරගන්න පුළුවන් පුතේ මේකෙන්, ඉස්ලාම් ආගමත් ලාංකීය පැරණි සමාජය ඇතුලේ මුල් බැහැගෙන තියෙන්නට ඇති කියලා. අර මං කලින් සඳහන් කරා වගේ කෝට්ටේ රාජධානි යුගයේ වෙනකොට, ඉන් පස්සේ යුගයේ වෙනකොට මේ ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් පිරිස් ලංකාවේ විවිධ ප්‍රදේශවල ජීවත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අන්තර්ජාතික වෙළඳාමේ ඇතිවෙච්ච දියුණුව එක්ක තමයි මේ ඉස්ලාම් ආගමිකයන්ගේ ලංකා ගමනය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අනුව අද දවසේ අපි වහගෙන ඉන්න අපේ රුහුණු ගුරුගෙදර වැඩසටහන අහගෙන ඉන්න මගේ ආදරණීය දරුවොත් එක්ක මම සාකච්ඡා කළා ලාංකීය පැරණි සමාජය තුළ ව්‍යාප්ත වෙලා තිබුණු වෙනත් ආගම් පිළිබඳව. ඒ අනුව අපි කතා කරා හින්දු ආගම පිළිබඳව කතා කරා, ඒ වගේම ලාංකීය සමාජය තුළ ව්‍යාප්ත වෙලා තිබුණු කතෝලික ආගම පිළිබඳව කතා කරා, ඒ වගේම ඉස්ලාම් ආගම කොහොමද ලංකාව තුළ ව්‍යාප්ත වෙලා තිබුණේ ආදී වශයෙන් අපි ලංකාවේ පැරණි සමාජය තුළ තිබුණු වෙනත් ආගම් පිළිබඳව සාකච්ඡා කරා. යනුව අපිව අහගෙන ඉන්න අපේ ආදරණීය දරුවන්ට ලාංකීය සමාජය තුළ තිබුණු බුදුදහමට අමතරව තිබුණු වෙනත් ආගම් පිළිබඳව යම් අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. මගේ ආදරණීය දරුවනේ, ඔබට මේ පාඩම් කොටසෙන් විවිධ බහුවරණ ප්‍රශ්න ඉදිරිපත් වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ පාඩම් කොටස ආශ්‍රයෙන් ඔබට ඉතිහාසය දෙවන පේපර් එකට අදාළව යම් රචනාමය ප්‍රශ්නත් ඔබට ඉදිරිපත් වීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම පුතේ, ඔබේ පෙළ පොතේ මේ පාඩම් කොටසට අදාළව පින්තූර කිහිපයක් දක්වලා තියෙනවා. ඒ පිළිබඳව ඔබ අනිවාර්යයෙන්ම යම් දැනුමක් අවබෝධයක් ලබාගත යුතු වෙනවාමයි. මගේ ආදරණීය දරුවනේ, අප අද කතා කරපු මේ පාඩම් කොටසට අදාළව ලිඛිත පැවරුමක් ඔබ සියලු දෙනාගේම පාසල්වලට ලැබෙන්නට අපි සලස්වලා තියෙනවා. ඒ අනුව ඔබ පාසලේ ඉතිහාසයේ විෂය උගන්වන ගුරුතුමා හෝ ගුරු මහත්මිය සමග එම පැවරුම් කොටස කරන්නත් කියලා ඉල්ලා සිටිමින් අද දවසට අපිට නියමිත වෙලා තියෙන කාලය මෙතකින් අවසන් වෙන නිසා තවත් මෙවැනිම රුහුණු ගුරුගෙදර වැඩසටහනකදී ඔබව හමුවීමේ බලාපොරොත්තුවෙන් අද දවසට ඔබගෙන් සමුගෙන යනවා. මෙතෙක් වෙලා ඔබ සමග රැඳී සිටි මම අම්බලංගොඩ කලාපේ ගාපීදේස් කුලරත්න විද්‍යාලයේ ඉතිහාසය විෂය ඉගැන්වීම් භාරව කටයුතු කරන දිශාන් සුරංග. ඔබ සියලු දෙනාටම සුබ දවසක්, සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.
ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. ඉතිහාස විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් තිබේ නම් HIS හිස්තැනක් Q හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7481 0.7481 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුමාරන් ගෙදරට එන
පූජ්‍ය අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර